ඔඩ පලිස් කතානායකවරයාගේ නිවැදෙන කර්මන්තයවරණ දීර්කාලයක් පුරාවට ජනතා අවශ්‍යතාවයක් පැවති පාර්ලිමේන්තුවේ කටයුතු සහ විවාද සජීව ලෙස විකාශනය කිරීම 2016 නොවැම්බර් මස 21 වෙනි දින සිට අයවැය කාල සීමාව තුළදී ආරම්භ කළ බවත් ඒ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා සභාගාර්භයේදී සිදුවන ආකාරයටම පමණක් නැරඹීමට හැකියාව තිබෙන බවත් ඔබට මතක් කර දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු සභාගාර්භයේහි හයි ඩෙනිෂන් ටීවී තාක්ෂණය ඔස්සේ නව අංගෝපාංග හඳුනා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් තවත් සාර්ථක පියවරක් ඉදිරියට තමින් පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන මුළු කාලය තුළදීම පියෝ ටීවී 91 වැනි චැනලිය ඔස්සේ පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සහ වාද විවාද අද සිට කැමැති භාෂා ධාරාවකින් උදාහරණයක් ලෙස සභාගාර්භයේ කිසියම් මන්ත්‍රීවරයෙක් සිංහල භාෂාවෙන් කතා කරන අවස්ථාවදීම තමන්ගේ රුචිකත්වය අනුව එම කතාව දමිළ සහ ඉංග්‍රීසි භාෂා ධාරා ඔස්සේ ශ්‍රවණය කරමින් නැරඹීමට හැකියාව තියෙන බව මම මේ ගරු සභාවට ඉතාමත්ම සතුටින් දැනුම් දීමට කැමැත්නෙමි. මෙම අලුත් ප්‍රවණතාවයන් තුළ මහජන නියුතන ලෙස අපගේ ජනතා කාර්ය ආදර්ශමල්ල සිදු කිරීමට සිතට ගන්නමින් එකිනෙකාට අපහාස කර ගැනීම චරිතගාන සිදු කිරීමෙන් දේවල් ඉදනු තමින් මුළු මහත් සමාජයටම ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බව විදහා පෙන්වීමට කටයුතු කරන මෙන් සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණික ඉල්ලා සිටිමි. තවද පාර්ලිමේන්තු ප්‍රශ්න අසන මන්ත්‍රීවරුන් මෙන්න ප්‍රශ්නවලට පිළිතුරු දෙන අමාත්‍යවරුන්ද සභාගාර්භයේත නියමිත වේලාවට පැමිණ කටයුතු කිරීමත් මෙම තත්ත්වයන් තුළ අත්‍යවශ්‍ය සාධක බව කරුණාවෙන් මතක් කරන්නට කැමැතියි. මහජන නියෝජන ලෙස අපේ කටයුතු නිසියාකාර ඉටු කිරීම අපහසුතාවක් වුවත් අපේ රටේ මහජනතාව පාර්ලිමේන්තුවේ කෙරෙහි තබා ඇති විශ්වාසය හා ගෞරවය බිඳ වැටීමට ඉඩ ඇති බවද ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමැත්තෙමි. දෙවැනි නිවේදනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ කාද මස්චාන් මහතා තමන්ගේ වරප්‍රසාද කඩවෙහි ඇති බවට 2016 දෙසැම්බර් මාස 9 වෙනි දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. තුන්වෙනි නිවේදනය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර වෙල්ගම් මහතා තමන්ගේ වරප්‍රසාද කඩවෙහි තිබී බවට 2016 ඔක්තෝබර් මාස 26 වෙනි දින පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. ඊළඟ නිවේදනයේ ගරු මන්ත්‍රීවරණ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අවසන් කෙටුම්පත් සාකච්ඡා කිරීම පිණිස 2017 ජනවාරි මාසයේ 20 වැනි බ්‍රහස්පතින්දා අපර භාග 3:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා අංක 1 හිදී පවත්වන විශේෂ රැස්වීමට ඉතාමත් උනන්දුවෙන් හා ජෝගේපණි සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරණ මාගේ ස්තුතිය පිරිනමන අතර ස්ථාවර නියෝගවල ඉතිරි භාගන්ති තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස 2017 පෙබරවාරි මාසයේ 8 වැනි බදාදා පූර්ව භාග 9:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභා කාමර අංක 1 මීළඟ රැස්වීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් ඊට පැමිණ සහභාගී වෙන සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව ආරාධනය කරමි. ඊළඟ නිවේදනය පාර්ලිමේන්තු කටපින්ද කාරක සභාවේ රැස්වීමක් 2017 පෙබරවාරි මාස 7 වෙනි අඟහරුවාදා එනම් අද දින අපර භාග 3ට මාගේ නිලකාමරයේදී පැවැත්වෙන නියත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සභික මන්ත්‍රී සියලු දෙනාගේම කාරුණිකව ඉල්ලා සිටින බව මේ සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමාජ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012 2013 සහ 2014 වර්ෂ සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු තිරිසාර සංවර්ධන වනජීවී අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරිසර සංවර්ධන සහ පරිසර සහ සුභාග්‍ය සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2006 අංක 27 දරන ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ පනතේ 33 වගන්තිය සමග කියවිය යුතු 30 වගන්තිය යටතේ නියමිත ආකාරයේ දුම්කොළ නිෂ්පාදන සෑදීම හෝ අලවිය තහනම් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 සැප්තැම්බර් 1 වෙනි දින ඇති අංක 1982/33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ 2016 දෙසැම්බර් 15 වෙනි දින ඇති අංක 1997/22 දරන සංශෝධිත අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දීමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාස්ත්‍ර අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි, 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනතේ 7-2 වගන්ති යටතේ එම පනතේ කාල සීමාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජනවාරි 18 දිනැති අංක 2228 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමය නෛතික කටයුතු, දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දීමු කළ යුතුයි මම යෝජනා කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු ගාමිණී ජයක්‍රම පෙරමැතිතුමා.
ගරු කථානායකතුමනි, මාව දුම්රිය නිවාස මාවත අංක 141 දරණ ස්ථානයේ පදිංචි RIB සේමසිංහ බණ්ඩ මහතලපුණ පෙස්සමත්ද වීරවකුණ කොරගහ පොකුණ යන ස්ථානයේ පදිංචි ආර්ය විජයරත් මහතලපුණ පෙස්සමත්ද පිළිගන්නේ.
ගරු පී හැරිසන් මැතිතුමා, ගරු එස්ලම් හිස්බුල්ලා මැතිතුමා.
Honorable Speaker Sir, I present the petition received from Mr. M.A. Ajit Kore of Forester District Forest Office, Batiklo. Thank you.
ගරු ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා, ගරු සීබී රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, මහරගම පමුණුව පොල්ලත්ත පාරේ අංක 172 දරණ ස්ථානයේ පදිංචි IPRS ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නමි.
ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමා.
ගරු කථානායකතුමනි, ආණ්ඩියම්බලම ජයලවත්ත අංක 118/3 දරණ ස්ථානයේ පදිංචි AAS ආර්යප්පිරු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද උඩුගම්පොළ කොරසේවත්ත අංක 8 දරණ ස්ථානයේ පදිංචි DP කමණි ජයසේන මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගම්පහ පිටියගොඩ හැරගාහේන අංක 448/6 දරණ ස්ථානයේ පදිංචි PCS වීරසූරිය මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු ඒ විජේතුංග මැතිතුමා.
කථානායකතුමනි, රත්නපුර බඩුගබඩා පාර අංක 110 දරණ ස්ථානයේ පදිංචි HBG රණදිර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පූජ්‍ය අවසරයේ අතුල්ලේ රත්නහිම්පාණන් වහන්සේ.
ගරු කථානායකතුමනි, දෙහිවල හිල් හවුස් උද්‍යානය අංක 245/2 දරණ ස්ථානයේ පදිංචි WDCP විජේගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරන ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උදේ ප්‍රභාත් ගමන්බිල මැතිතුමා.
ගරු කථානායකතුමනි,
ප්‍රතිපත්ති ආතිකඩතු මැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, පිළිතුරු අයන් එක 2016 ජනවාරි 1 වෙනි දින අතිකරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් සිය කාර්ය මණ්ඩලයට පත් කර ඇති උපදේශකවරු සංඛ්‍යාව 4යි, ලේකම්වරු පෞද්ගලික ලේකම් නැත, සම්බන්ධීකරණ ලේකම්වරු 6යි, සම්බන්ධීකරණ නිලධාරීන් නැත, පෞද්ගලික සහකාරවරුන් නැත, වෙනත් නිලධාරීන් 2යි. පිළිතුරු අයන 2 මුළු නිලධාරීන් සංඛ්‍යාව 12යි. පිළිතුරු අයන්න 3 ගරු මන්ත්‍රීතුමා ඇමුණුවක් තියෙනවා, ඒක කියවන්න ඕනද?
නැහැ කියවන්න බෑ, ඔබතුමා සභාගත කරා.
හරි, ඒක සභාගත කරනවා. ඊට පස්සේ පිළිතුරු අයන්න 4 ඒකත් ගරු මන්ත්‍රීතුමා ඇමුණුවක් තියෙනවා, ඒක කියවන්න ඕනද?
නැහැ කමන්නේ, අවශ්‍යයි.
කියවන්න. අවශ්‍යයි. ඒකත් සභාගත කරනවා. ආයන්න පැන නොනගි.
පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, මෙතුමා සඳහන් කළ ආකාරයට උපදේශකවරුන් සහ සම්බන්ධීකරණ නිලධාරීන් කිසිවෙක් නැත. ජනාධිපතිතුමා උපදේශකවරුන් ලෙස පත් කර ඇත්තේ 4 දෙනෙක් පමණයි. නමුත් අපි මාධ්‍යවල දකිනවා සෑම දිස්ත්‍රික්කයකම සම්බන්ධීකරණ නිලධාරීන්, ව්‍යාපෘති නිලධාරීන් පත් කරනවා. නම් වශයෙන් කියන්න පුළුවන් පසුගිය පාර්ලිමේන්තුවේ පරාජය වුණු මැති ඇමතිතුරු ගණනාවක්, ඊළඟට පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවක් ඒ ආකාරයෙන් පත් කරලා ඉන්නවා. එතකොට මේවා නිකම්ම නිකම් මාධ්‍ය ඇස් බැඳුම් පමණක්ද? මේ පත්වීම ඇත්තට කරලා නැද්ද?
ගරු කතානායකතුමනි මන් දන්නේ මොන මාධ්‍යවලද එතුමා සඳහන් කරන්න කියලා. නමුත් මට නිල වශයෙන් ලැබුණු පිළිතුරු අනුව තමයි මම පිළිතුරු දුන්නේ. නමුත් පහුගිය එතුමාට වැරදිලා දන්නේ පහුගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට නම් උපදේශකවරු සහ අනිත් කාර්ය 196ක් හිටියා.
අපි වෙන ප්‍රශ්න තියෙන අපි අර අතීතයේ යන්නේ නැතුව දැන් මේ ගහන ඊළඟ ප්‍රශ්නයක් තියෙනවද?
එතුමා හැමදාම කොහෙද යන්නේ වුව මල්ලේ පොල් කියන්නේ. මම ඔබතුමාට නම් වශයෙන් කියන්නම්. ගරු කතානායකතුමනි ශාන්ත බණ්ඩාර හිටපු මන්ත්‍රීතුමා පළාත් සභාවේ ඉන්න නිශාන්ත වර්ණසිංහ මන්ත්‍රීතුමා ඔය නම් තිබෙන්නේ නැහැ නේ ඕකේ. ජනාධිපතිතුමා අතින් දුන්නේ. ඔබතුමා මේ පිළිතුර කරු කතානායකතුමනි අසම්පූර්ණයි සත්‍යතරුතුරු යටපත් කරලා තියෙන්නේ. මම ඉදිරියේදී සභාගත කරන මේ ලැයිස්තුව එනිසා ඒ වගේම ගරු කතානායකතුමනි මේ ලැයිස්තුව සකස් කරන්න වසරක් ගත වුණු නිසා මම දෙවෙනි අතුරු ප්‍රශ්න විදියට අහනවා මේ ලැයිස්තුව සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ අට සමත් කිසිවෙක් සිටියේ නැද්ද?
ගරු කතානායකතුමනි ඒක එතුමා වෙන ප්‍රශ්නයක් හැටියට අහුවොත් අපිට පිළිතුරු දෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නවා කවුද අට සමත් කියලා මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවනේ අට සමත්
නැතිවෙලා. නමුත් ප්‍රශ්නයක් අහන්න ගරු මන්ත්‍රී මම
ඔව් ඒක තමයි
සාතියගෙන් අර
වෙන ප්‍රශ්නේ මොකද ගරු කතානායකතුමනි මට අහන්න ප්‍රශ්න නැහැ. මොකද මෙතුමාගේ උත්තරේ අවිධිමත් තින්දා සම්පූර්ණ තින්දා මම සභාගත කරනවා එතුමාගේ ඡායාරූපයේ සහිතව. එහෙනම් මේක කරේ බොරු රංගපෑමක්ද? එහෙනම් ජනාධිපතිතුමා මාධ්‍ය ඉදිරියේ
ගරු කතානායකතුමනි මම එතුමාට පිළිතුරක් දෙන්නම්. මහින්ද රාජපක්ෂ මැතිතුමා 9,25,63,998ක් වියදම් කරලා තියෙනවා මේ ගිය මේ ආණ්ඩුවේ මේ උපදේශකවරුන්ට එතුමාගේ කාර්ය මණ්ඩලයට. දැන් ඒකේ 19,68,094යි.
හරි. දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බොහොම ස්තුතියි. ගරු බුද්ධික පතින්න මැතිතුමා කුෂිකානු අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා.
අයන්නේ හෙක්ටයාර් 6,383 දෙක 2010 කිලෝග්‍රෑම් මිලියන 7.52 2011 කිලෝග්‍රෑම් මිලියන 3.84 2012 කිලෝග්‍රෑම් මිලියන 1.67 2013 කිලෝග්‍රෑම් මිලියන 13.32 2014 කිලෝග්‍රෑම් මිලියන 6.82 2015 කිලෝග්‍රෑම් මිලියන 11.25 තුන්වෙනි එකේ පිළිතුරු නැත. හතර අදාළ නොවේ. ආයන්න ඔව් දෙක 2016-2017 මහකන්නේදී 2017 යලකන්නේට අවශ්‍ය බීජ 107ක් නිෂ්පාදනය සඳහා කටයුතු කිරීම මේ යටතේ 2016 යලකන්නේ සෝයා බීජ කිලෝග්‍රෑම් 102ක මිලදීගෙන ඇත. 2016-17 මහකන්නේදී බීජ නිෂ්පාදනය සඳහා හෙක්ටයාර් 285ක කොන්ත්‍රාත් බීජ ගොවිපළවල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීම සැලසුම් කර ඇත. ස්වයන් බීජ නිෂ්පාදනය සඳහා ගොවීන් 3000කට කිලෝග්‍රෑම් 5ක බීජ පැකට් 2016-17 මහකන්නේ වගා කිරීම සඳහා ලබා දෙනු ඇත. මීට අමතර ඉදිරි වෙළඳ ගිවිසුම් යටතේ සෝයා වගාවට ගොවීන් යොමු කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරයි. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ 2016-2018 දක්වා සෝයා නිෂ්පාදනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ඉලක්ක ලබා දී ඇති අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරයි. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා ඉදිරිපත් කරපු අංග සම්පූර්ණ පිළිතුර ගැන මම සතුටටපත් වෙන අතරේ මේ සෝයා බෝංචි ඇතුළු විශේෂයෙන්ම 2017 වර්ෂයේ කෘෂි භෝග නිෂ්පාදනයේදී නියඟය බලවත් ගැටලු සහගත තත්ත්වයක් වෙයි කියලා රටම සූදානම් වුණා. ඒ අතරේ ඉතා කෙටි කාලයකට සුළු වැසි ප්‍රමාණයක් ලැබීමත් එක්ක නියඟය පිළිබඳ ව්‍යසනය බොහෝ දෙනෙකුට කෙටි කාලිනව අමතක වෙච්ච ස්වරූපයක් තියෙනවා. ඒ තත්ත්වය තුළ සෝයා බෝංචි වේවා වෙනත් වගාවන් වේවා දැන් ඉදිරි මාස 3-4ක කාලය තුළ දැඩි නියඟයක් ඇති වෙයි සහ පහුගිය අවුරුදු 30ක කාලය තුළ ඇති වෙන දැඩිම නියඟයයි මේ ඇති වෙන්නේ කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ඒ සඳහා දැන් අමාත්‍යංශය සූදානම්වද ඉන්නේ? ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවද?
ගරු කථානායකතුමනි, ඒ සම්බන්ධව දැනටමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවි ජන සේවා ඒ මධ්‍යස්ථානවලට මේ වෙනකොට දැනුවත් කරලා
තියෙනවා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, අපි දන්නවා මේ මොහොත වෙනකොට රටේ සෝයා මිශ්‍රිත ආහාරවලට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. සෝයා මිශ්‍රිත කිරි නිෂ්පාදනයට, සෝයා මීට් නිෂ්පාදනයට, ඒ වගේම සෝයා මිශ්‍රිත වෙනත් ආහාරවලට. හැබැයි ඒ ලැබිලා තියෙන ඉඩ ප්‍රස්ථාව තුළ අපේ සෝයා බෝංචි නිෂ්පාදකයන්ට නැත්නම් මේ ගොවින්ට එකක් අතර ලැබෙන මිල අඩුයි, ඒ වගේම නිෂ්පාදනයට තියෙන උනන්දු අඩුයි, ඒ වගේම නිෂ්පාදනය වෙන භූමි ප්‍රමාණය අඩුයි, ඒ වගේම නිෂ්පාදනය කරලා අපි ලබා ගන්න අවසාන ඵල ප්‍රමාණය නැත්නම් ටොන් ප්‍රමාණය, මෙට්‍රික් ටොන් ප්‍රමාණය නැත්නම් ඒ නිෂ්පාදන ප්‍රමාණය අඩුයි. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩි බරක් තිබුවොත්, ඇත්තටම අපිට පිටරටින් සෝයා ගෙන්නන්න නෙමෙයි, ලෝකයට සෝයා කිරියවුවොත් සෞඛ්‍යමය වශයෙන් ඉතා වැදගත්. ඉතින් ඒ සඳහා අවශ්‍ය ඇත්කල පහසුකම් හදන්න, ආයෝජකයෝ ගෙන්නන්න, ගොවීන්දිරිමත් කරන්න සහ විශේෂම සෝයා කිරියාශ්‍රිත වැඩපිළිවෙලකට අමාත්‍යංශයට දැක්මක් වැඩපිළිවෙලක් සහ පෞද්ගලික අංශත් එක්ක ඒකාබද්ධ වැඩපිළිවෙලක් තියෙනවාද?
අර කථානායකතුමනි, දැනටම ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මේ වෙනකොට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් දැනුවත් කරලා තියෙනවා ඒ ගොවීන් සඳහා සෝයා වගාව සම්බන්ධව ඒ ගොවීන්ව පුහුණු කිරීමටත් කටයුතු කරන්න මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. ගරු කථානායකතුමනි,
ගරු කථානායකතුමනි, මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ හින්දා විෂ්ණු දෙවියොත් බටකොළ කෑවයි කියලා කියනවා. ඉතින් බටකොළත් කන්න පුළුවන් නම් කන්න පුළුවන් තමයි. ඒත් සමහර නිලධාරීන් මේ ක්‍රෝටනුත් කන අය ඇති, නොකන අයත් ඇති. ඒ වගේම මේ කොස්කොළත් කන අය ඇති, නොකන අය ඇති. ඒ වගේම මේ කටරොළුත් කන අය ඇති, නොකන අය ඇති. තනකොළත් කන අය ඇති, නොකන අය ඇති. ඉතින් ඒ නිසා මේ වගේ විහිළුකාර සමහර
ප්‍රශ්න අහන්න. මොකද ප්‍රශ්නේ?
ප්‍රශ්නේ තමයි මේ අහන්න කරු කතා කරන්නේ. අපි දන්නවා ඩඩ්ලි සේනාකමැතිතුමාට උඩින් ගිහිල්ලා වගා කරපු වගා සංග්‍රාමයක් කියලා පෙන්නලා එතුමා රෑට්ටුව 65 70 ආණ්ඩු. ඒ නිසා 70 ආණ්ඩුව පෙරදුනා. මේ වගා කරපුවා කියලා තනකොළ පිට්ටනිය අරව මේව පෙන්නුවා. ඉතින් මේ අර මේ වඳුරගේ අතට කඩුව අරගෙන මේ රජා දෙකට කැපුවා වගේ මෙහෙම නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යංශය අවධානය යොමු කරලා තියෙනවද? මේ වගේ විකාර විහිළු නිලධාරීන් සම්බන්ධයෙන් මොකද්ද අමාත්‍යංශයේ මේ අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය දැක්ම?
ගරු කථානායකතුමනි, මම ඉස්සෙල්ලා කිව්වා අපි ජාතික ආහාර වැඩසටහන යටතේ ගන්න ක්‍රියාමාර්ග මම එතුමාට පැහැදිලි කරා. මම හිතන්නේ ඒ සම්බන්ධව ඉදිරියේදී තව දැනුවත් වෙන්න ඕන නම් කතා කරමු.
බොහොම ස්තුතියි ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා, සමාජ සවර්ගයන් මහ අමාත්‍යමගේ සිමනේ.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ එක, සමෘද්ධි වැඩසටහන ආරම්භ කර නොතිබූ කිලිනොච්චි මන්නාරම මුලතිව් යන දිස්ත්‍රික්කවල සමෘද්ධි වැඩසටහන ආරම්භ කිරීමට 2012 රාජ්‍ය අයවැය ලේඛනයට අනුව එවකට පැවති රජය විසින් තීරණය කර ඇත. ඒ වන විට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත බඳවා ගැනීමේ හා උසස් වීමේ පරිපාටිය හා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මව් බස්ස, සිංහල හෝ දෙමළ සහ ගණිතය විෂය ඇතුළු එකවර විෂය පහක් සමත් වූ අයදුම් කරුවන් විධිමත් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර පුරප්පාඩු පැවති උතුරු පළාතේ දිස්ත්‍රික්ක සඳහා අදාළ පත්තින ලිපිය නිකුත් කරන ලදී. බඳවා ගන්න ලද සියලුම සමෘද්ධි නිලධාරීන්ට ඒ අවශ්‍ය සුසුකම් සපුරා ඇත. දෙක, එලෙස සුසුකම් නොමැතිව දෙක බඳවා ගන්න ලද සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අවශ්‍ය මූලික සුසුකම් සපුරා ඇත. තුන, ඉහත එක හා දෙක සඳහා ලබා දුන් පිළිතුරු අනුව අදාළ නොවේ. එහෙත් ඔබ නුසුදුසු අය පිළිබඳ තොරතුරු දන්නේ නම් අපට ඒ වාර්තා කළොත් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා නීතිමය පියවර ගත හැක. ආ, අදාළ නොවේ.
මුදලාවට කෙල්ලි, ගෞරව අමාත්‍යවරුගලේ, தாங்கள் குறிப்பிட்டிருந்தீர்கள் சமூர்த்தி நியமனங்களின் போது அவர்கள் கணித பாடம் உட்பட சித்தியடைந்தவர்களைத்தான் தாங்கள் தெரிவு செய்ததாக உண்மையில் அப்படி இல்லை. அங்கு நீங்கள் கடைசியில் குறிப்பிட்டது போன்று தகுதி இல்லாதவர்கள் கணித பாடத்தில் ஓயல் பரீட்சை எழுதாதவர்கள் தற்பொழுது வன்னி பிரதேசத்தில் சமூர்த்தி உத்தியோகஸ்தர்களாக பணியாற்றுகிறார்கள். அவர்களை நான் அடையாளம் காணும் பட்சத்தில் அடையாளம் காட்டி தரும் பட்சத்தில் அவர்களுடைய நியமனம் தொடர்பாக நீங்கள் நடவடிக்கை எடுக்க முடியுமா என்பதையும் முதலாக வழியாக
கரு கதாநாயகத்துமணி ஸ்தீர வசியம் எவனியாக ஹிட்டியோ ஏனம் பொறு தொறுத்துரு இதிரி பத்கல்ல சமாய் மே பத்தியும் அரகணை தீர்ந்து ஏ அப்படி இவத்கரன் நப்புலுவாங்க ஏ வகையும் பொறு தொறுத்துரு ராஜ்யத்தை இதிரி பத்கராட்ட நீத்து மே தீவிர கண்ண புலுவாங்க.
இரண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, முல்லைத்தீவு மாவட்டத்தில் 23 கிராம சேவையாளர் பிரிவுக்கு இன்று வரை சமுர்த்தி பயனாளிகளுக்கு சமுர்த்தி கொடுக்கவில்லை, எந்த விதம் யாருக்குமே கொடுக்கவில்லை. நான் இது 6 மாதங்களுக்கு முன்பு தங்களுடைய பணிப்பாளருக்கு தெரிவித்திருக்கிறேன். வரவு செலவு திட்ட உரையின் போது தங்களிடம் கேட்டபோது நீங்கள் உறுதிமொழி வழங்கினீர்கள், அவர்களுக்கு மிக விரைவில் கொடுக்கப்படும் என்று. ஆனால் தற்பொழுது உங்களிடம் இருக்கின்ற புதிய பணிப்பாளர் அதுபடியான தொடர்பாக தனக்கு எந்தவித அறிவித்தலும் அமைச்சர் தரவில்லை என்று நான் நேரடியாக கேட்டபோது குறிப்பிடுகிறார். உண்மையில் அவர்களுக்கு இப்போ சமுர்த்தி கொடுப்பனவுகளை கொடுக்க முடியும். முல்லைத்தீவு மாவட்டத்தில் 23 கிராம சேவை பிரிவுக்கு இன்று வரை சமுர்த்தி கிடைக்கவில்லை.
கரு கதாநாயகத்துமணி, உத்தூர் நகரின் பிரதேச கொடுக்க மே பிரச்சனை தீரும் மே வளர்ட்ட நிலதாரியும் பத்கரகணியும் பிலிபந்த அப்பி தினத்த கட்டை துக்கரகணியானோ ஹெபை தோரகத்த முளதி தீப்பு எஹெ தன் நொலபென கௌருவாரி இன்னும் ஆனால் ஏ பிலிபந்த ஒவ்வொருத்துமா தனுந்துன்னோ தப்பட்டே சேலு தினாட்டம ஏ முதல் சியால் எக்கவேற தென்ன புழுவாங் எஹம வென்ன பே நம்ம தேரையும் கட்டைத்து சந்தா தேன் கரு கதாநாயகத்துமணி லங்காவே 122 தியனாயாத் இல்லப்போயாத் 122 தேங் அப்பி எக்கத்து கரகன தீயனோ ஏகே தொரத்துரு மேவா தேங் அப்பி பரிகணக்க கத்து கரகணையானோ ஏ அய அப்பி மே மாசை இவரனோட்டு மங்கித்தன் அப்பட பரிகணக்க கத்து கரல இவர கரான புழுவாங் இது பாசே ஏ பிலிபந்தவா ஹதப்பு விசேஷ சோஃப்ட்வேர் கத்தியனோ ஏ அனு மே அய வர்க்கீகரணே வேணவா ஏ அனு மே சியலு தினாம அலுத்தெங் அப்பி சியலும தினம் அலுத்தெங் தேரீம் கரணோ எத்தகோட சமாராயட்ட அலுத்தெங் ஹம்புவே சமாராயட்ட நெத்திவே சமாராயகே தின தீமனாவ வெடிவே சமாராயட்ட அடுவே.
அமைச்சர் அவர்கள், நான் குறிப்பிட்டது புதிய தெரிவுகள் இல்லை, 23 கிராமங்கள் விடுபட்டிருக்கிறது. கிராமங்களில் யாருக்குமே சமுர்த்தி கொடுக்கப்படவில்லை என்றதை நான் சுட்டிக்காட்டுறேன். அதை நான் ஏற்கனவே உங்களுக்கு 2014 முல்லைத்தீவு அரசாங்க அதிபர் உங்களுடைய பணிப்பாளருக்கு கடந்து மொழியின கொப்பியும் என்கிட்ட இருக்கிறது, அது ஒரு கவனத்தில் இருக்க வேண்டும். மூன்றாவது கேள்வி, கௌரவ சமரவர்களே, அண்மையில் சமுர்த்தி நியமனம் தொடர்பாக பரீட்சை நடைபெற்றிருக்கிறது. பரீட்சை நடைபெற்றாலும் வடக்கில் இருக்கின்ற அமைச்சர்கள், ஆளுங்கட்சி பாராளுமன்ற உறுப்பினர்கள் அங்குள்ள இளைஞர் யுவதிகள் மத்தியில் ஒரு குழப்பத்தை விளைவித்திருக்கிறார்கள். பரீட்சையில் சித்தியடையாவிட்டாலும் நாங்கள் அரசியல் ரீதியாக உங்களுக்கு அந்த நியமனத்தை பெற்றுத்தருவோம் என்று அங்குள்ள இளைஞர் யுவதிகள் மத்தியில் ஒரு குழப்பத்தை ஏற்படுத்துகின்ற நிலை வடக்கில் காணப்படுகிறது. நான் தங்களிடம் கேட்க விரும்புவது, பரீட்சை சித்தியடைந்த மாணவர்களுக்கு மட்டும் நேர்முக தேர்வின் போது நியமனம் வழங்கப்படுமா, அல்லது பரீட்சையில் சித்தி அடையாவிட்டாலும் அவர்களுக்கு அரசியல் ரீதியாக உங்களுடைய அமைச்சரவையில் இருக்கின்ற அமைச்சர், வன்னியில் இருக்கின்ற வடக்கில் இருக்கின்ற அரசாங்கத்தை சார்ந்த பாராளுமன்ற உறுப்பினர்கள் சிபார்சு செய்தால் நீங்கள் அந்த நியமனங்களை வழங்குவீர்களா என்று நான் தங்களிடம் கேட்க விரும்புகிறேன்.
கரு கதாநாயகத்துமணி, இதுமா அது முல கொட்டத்தில் மங்க உத்தரதுன்னா மங் ஹித்தான்னு மே அலு தேரீம் அட்டத்தை ஒய தனட்டு காட்டவாத் நொதேன ஏ பிரதேசவள சமுதி இல்லும் பத்திரலாபி இங்கே அப்பி மே துரத்துரு எக்கத்து குரல அப்பி பரிகணக்கத்த கருமி இங்கே இன்னும் இதுசா ஏ பிரதேசவள ஏ ஆயிட்டத் லபினோம் அணி தெவனி பிரச்சனைட்டு பத்துமாங்கே விபாகே தேங் அவசம் பிரதிபல அப்பத்திர பத்தலா தீரும் அப்பி விபாகே சமத்தாயகே சமூக பரீட்சனைட்டு கேந்தவள சமூக பரீட்சனை அப்பி மே விசேஷ லக்குனுதீமாக கரானேனே நமுத்தையாகே சாரீரிக யோகியதாவே விதராய் பலான்னே என்னிசா மே ஏ மே மே விபாகே அசமத் கிசி கெனக்கூட்ட கிசிம விதியக்கும் பத்திமாக லபென்னே.
தேங்க்யூ. ஓகே, தேங்க்யூ. கரு பிமல் ரத்நாயக மேத்துமா அத்தியாபன அமாத்துமாக சீமத்து
அமஹனாக கரு கட்டான. கரு கதாநாயகத்துமணி, அயன் எக்க கிளிநொச்சிய 14 முலத்தீவு 136 யாபனே 48 வவுனியாவு 50 මන්නාරම 60යි පුත්තලම 40යි අම්පාර 423යි මඩකලපුව 3යි ත්‍රිකුණාමලයේ 25යි උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා විධිමත් ගවේෂණ දැනට සිදු කරමින් පවතී. නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ විධිමත් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව ඇත. 2 ඇමුණුම 1හි දැක්වේ. 3 23කි එම ස්ථාන ඇමුණුම 2හි දැක්වේ. 4 ඇමුණුම 3හි දැක්වේ. 5 සංරක්ෂණ කටයුතු තවමත් ආරම්භ කර නොමැති තර්ජනයට මුහුණ දී ඇති පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණ ප්‍රමුඛතාවයේ අනුව වාර්ෂික වැඩසටහනට ඇතුළත් කර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැයෙන් හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ප්‍රතිපාදන යටතේ ඉටු කිරීමට සැලසුම් කර ඇත. මෙම ප්‍රදේශවල ඇති සංරක්ෂණ අවශ්‍යතා පස් අවුරුදු වැඩසටහනකට ඇතුළත් කර වසර කීපයක් තුළ සිදු කිරීමට අවශ්‍ය නොවන මට්ටමේ ඒවාය. 6 දැනට ප්‍රතිපාදන වෙන්කර තියෙනවා මිලියන 3ක් පමණ වාර්ෂිකව ප්‍රමුඛතාවය අනුව ඇස්තමේන්තු සකස් කිරීමට සිදු පියවර ගන්නවා. ඊට අමතරව කැබිනට් පත්‍රිකාවක් දානවා මේ ඊට අමතරව ඇතිවන මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට. ආයන්න අදාළ නොවේ.
අර කතානායකතුමනි අතුරු ප්‍රශ්නයක් නෙමෙයි, ඇමතුමාට කියන්න පුළුවන්ද 4 වෙනි ප්‍රශ්නේ මොනවාද කියලා? ස්ථාන සංරක්ෂණ කටයුතු තවමත් අරඹ නොමැති දැඩි තර්ජනය මුහුණ දී ඇති ස්ථාන සහ මුදල මිලියන 3ක්ද බිලියන 3ක්ද ඔබතුමා
කියන්නේ? මිලියන 3ක්.
ඈ
දැනට ඒ අවශ්‍යතාවය අනුව මිලියන 3ක් වෙන් කරලා තියෙනවා. නමුත් මේ ටික හඳුනාගත්තාම ඇස්තමේන්තු කරලා මේ කැබිනට් පත්‍රිකාව දාන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ඇහුවේ හරි. ඔබතුමා ඇහුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනට සංරක්ෂණය කර ඇති ස්ථාන සංඛ්‍යාව 23ක මේ ස්ථාන 5කින් දැක්වේ.
මම ඇහුවේ සංරක්ෂණ කටයුතු තවමත් අරඹ නොමැති දැඩි තර්ජනයකට මුහුණ දී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන 1-4 කියන.
කී 4ද?
ආ 4 ආ 4.
ආ රයිට්. 4 4 4 4. රයිට්. කයිට්ස් දූපතේ ඕලන්ද කොටුව, ඩෙල්ෆ් දූපතේ ඕලන්ද කොටුව, മന്ത്രി මාලිගයේ යාපනය, മന്ത്രി මාලිගයේ වාහල්කඩ, කල්පිටිය කොටුව, ඩොරික් බංගලාව මන්නාරම, මුහුදු මහාවිහාරයේ පානම, කුඩුම්බිගල පානම, රඹකැන්නෝය මහවය, තුනේ කනුව දාගැබ පානම, හැඩඔය ගල්ලමුණ, පුලුකුණාව උහන, මඩකලපුව කොටුව.
ගරු කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය මම දැනගන්න කැමැති ඇමතුමාගෙන් දැන් ඔබතුමාගේ පිළිතුර. මම මේ ප්‍රශ්නේ යොමු කළේ යුද්ධය තුළ ගවේෂණය කරන්න බැරි වෙච්ච උතුරු සානගිහිර දිස්ත්‍රික්කවල මේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණයේ වැදගත්කම මතු කරන්න අවශ්‍ය නිසා. ඔබතුමා පිළිගත්තා මෙතන මිලියන 3ක් කියලා කියන්නේ එක පුරාවිද්‍යා ස්ථානයක්වත් ආරම්භ කරන්න තරම්වත් මුදලක් නෙමෙයි කියන එක. ඒ නිසා මම දැනගන්න කැමැතියි ඔබතුමා දැන් ඒ කැබිනට් පත්‍රිකාව කොපමණ කාලෙකදී කොපමණ මුදලක් බලාපොරොත්තු ඉදිරිපත් කරන දැනට සාමාන්‍ය වශයෙන් අදහස් කළා තියෙනවද?
ගරු මන්තුමා දැන් මෙතන අපි පහුගිය කාලෙම කරලා තියෙන්නේ ඒ මායිම් ලකුණු කරලා තියෙනවා ස්ථාන හඳුනගෙන. ඒ කටයුත්ත තමයි කරලා තියෙන්නේ. මොකද යුද්ධය අවසන් වුණාට පස්සේ කාලයක් ගිහිල්ලා දැන් පසුගිය දවස්වලත් ඒ වගේ මායිම් ලකුණු කරපුවා තියෙනවා 386ක්. ඒ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ඒවා. ඉතින් ඒ නිසා ඒවට එතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙලා නැහැ. ඊට අමතරව අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුදල් යනවා 125. ඉතින් එතනනුත් සල්ලි යනවා. ඊට අමතරව තමයි තව මිලියන 3ක් වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව අර දැන් හරි ඇස්තමේන්තුවක් ගන්න නැතුව අපිට කැබිනට් පත්‍රිකාව දාන්න පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රීවරයා. ඒ ඇස්තමේන්තුව ආපුව අපි සම්පූර්ණ මේක සංරක්ෂණ කටයුතු කරනවා. මොකද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අපි ගිය වසරේ ආදායමත් මිලියන 600කින් වැඩි කරා. ඔය තිබ්බ දූෂණ එහෙම ඔක්කොම නවත්තලා හොරෙන් ටිකට් ගහන එව්වා සීගිරියේ විවිධ දේවල් තිබුණා. දැන් මිලියන 600කින් ආදායමත් වැඩි වෙලා තියෙනවා. ඒව පාව අපිට මේවට දාන්න පුළුවන්.
දෙවැනි ප්‍රශ්නයක කතානායකතුමනි ගරු ඇමතුමනි ඔබතුමා දන්නවා මේ ඔබතුමාගේ උත්තරය අනුවමත් ස්ථාන 600කට ආසන ප්‍රමාණයකින් 23යි දැනට සංරක්ෂණය කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ ආගමික සංස්කෘතිය වගේම ආගම් ඇතිවීමට පෙර මේ රටේ ජනවාස කරනය ගැන පවා තොරතුරු ගන්න පුළුවන් වෙන්නේ මේ වහරහ. ඒ නිසා මම දැනගන්න කැමති මූලික කාරණාවක් වශයෙන් දැනට විශ්වවිද්‍යාලවල විශාල වශයෙන් මේ පුරා විද්‍යා ගවේෂණය සඳහා ශිෂ්‍යයන් යොමු වීම පාසල් අධ්‍යාපනයේ සිටම අඩුවෙන් විශ්වවිද්‍යාල ආචාර්ය දෙපාර්තමේන්තු ඉතාම අමාරුවෙන් තමයි යන්නේ. ඒකට හේතුවක් තියෙනවා, රැකියා පැත්තේ තිබෙන ගැටලු. සම අධ්‍යාපන ඇමතුමා වශයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මොකද මේ ගවේෂණ කටයුතු සඳහා විද්‍යාර්ථීන් යොමු කිරීම ඔබතුමාගේ පැත්තෙන් හදන වැඩපිළක් එක්ක තමයි යන්නේ. නැත්තම් මේවා තව අවුරුදු 500ක් ගියත් ගවේෂණය කරන්න අපිට මිනිස්සු නැහැ. සම ඔබතුමා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධන අධ්‍යාපන අමාත්‍යාංශ පැත්තෙනුත් යම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා මේ ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය විද්‍යාර්ථීන් නිර්මාණය කිරීම සඳහා තුන්වෙනි අතුරු ප්‍රශ්නය මේ උද්දික පත්‍රණ මන්ත්‍රී
උත්තරය දෙන්නද? ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, අත වශයෙන්ම පුරා විද්‍යාව උපාධිය කරපු අය ස්ථීරව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත් මධ්‍යම සංස්කෘතික අරමුදටත් අරගන්නවා. ඊට අමතරව පුහුණු උපාදාන විදිහට විශාල ප්‍රමාණයක් මේ සඳහා මේ කටයුතු කරනවා. මම හිතන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත් මධ්‍යම සංස්කෘතික අරමුදටත් පුරා විද්‍යා කරපු අයට ස්ථීරව රැකියා තියෙනවා එතන. ඒ සෑහෙන ප්‍රමාණයක් ඒ දෙපාර්තමේන්තුවටම ඕන වෙනවා. මේ අවශ්‍යතාවල් පුරවන්න වෙන අය ගන්න නැහැ. පුහුණු අය සමහර ඉතිහාසය වගේ කරපු අය ගත්තට අත්ත වශයෙන්ම ස්ථීර කිරීමේදී පුරා විද්‍යාව කරපු අයට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ.
ගරු බුද්ධියේ පතින මැතිතුමා,
ගරු කතානායකතුමනි, මම තුන්වෙනි අතුරු ප්‍රශ්න ඔබතුමා සඳහන් කරා. ඔබතුමාගේ අමාත්‍යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ යම් යම් අතීතයේ සිද්ධ වෙච්ච විශේෂම සංස්කෘතික අරමුදල තුළ දූෂණ වංචා, මං ඉතා වක්කීමක් ඇතුව කියනවා ගරු කතානායකතුමනි, මං ඒ ලියවිල්ල මේ මොහොතේ සභාගත කරනවා. පුළුවන් නම් මේක හැන්සාඩ් වාර්තාවේ කොටසක් බවට පත් කරන්න සභාගත කිරීමේදී. විශේෂයෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙත් අධ්‍යාපන අමාත්‍යාංශෙත් ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා මේ විහාරස්ථානවල පුරාවස්තු විතරක් නෙවෙයි පාසල් විනාශ වීම කෙරෙත් බලපාලා තියෙනවා. ඔබතුමාගේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා වර්තමානයේ ඉන්න සහ සමහර ජාතික පාසල්වල විදුහල්පති නියන් සහ විදුහල්පති වරුන් මාතර නගර ගත්තත් එහෙමයි. සුජාත විද්‍යාලය, ශාන්ත තොමස් කුමාර විද්‍යාලය වගේ සමහර පාසල්වල මම ඒ ලියවිල්ල දැන් හැන්සාඩ් වර්තාවේ කොටසක් කරන්න කියලා ඉල්ලන ගමන් මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ඔබතුමාට තියෙන අනිත් අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශ මේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සහ ඇතැම් ජාතික පාසල්වල විදුහල්පති විදුහල්පති වරියන් මේ සිදු කරන අක්‍රමිකතා දූෂණ වංචා සම්බන්ධයෙන් ඔබතුමා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නවද කියලා මම දැනගන්න කැමතියි. මේ ලියවිල්ල සභාගත කරන ගමන්
ඒක බලලා ඔබතුමා පියවර ගන්න
පුළුවන්. ගරු කතානායකතුමනි, අපිට චෝදනාවක් ලක්ුණ පමණින් අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බෑ. හැබැයි මම ගරු කතානායකතුමනි කියන්න ඕනේ, අපි පැහැදිලිවම යම් කෙනෙක් මේ විනය විරෝධී හෝ මුදල් දූෂණ සම්බන්ධයෙන් යම් දෙයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවා විනය විමර්ශන මත, ඒ වගේම ඒ අවශ්‍ය පියවර ස්ථීරවම ගන්නවා. අපි පහුගිය දවස්වලත් ගත්තා, ඉදිරියේදීත් ඒ තරාතිරම නොබල අපි ගන්න ඕනේ පියවර ගන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුව.
හොඳයි, බොහොම ස්තුතියි ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි,
වයින් කර කොහොමද අයන් එක පිළිතුරු සේවය කර ඇත. දෙක, පිළිතුරු මාසික වැටුප රුපියල් 75,000ක් වේ. වාහනය සඳහා මාසික කුලිය වශයෙන් කිලෝමීටර 3,000ක්, ධාවන වෙනයට රුපියල් 95,000ක්ද, ඊට අමතර කිලෝමීටර 1ක් සඳහා රුපියල් 30 බැගින්ද ගෙවීම් කර ඇත. තුන, පිළිතුරු ඔව්. හතර, පොඩ්ඩක් දීර්ඝ විස්තරයක් තියෙනවා මම කියන්නම් ඒක. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් විසින් ලංකා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් සිදු කරන ලද බරපතල වංචාව පිළිබඳ පෙස්සම් අංක PIC ඇලෙයිරක් 52 ඇලෙයිරක් 2015ට අදාළ වාර්තාව 2015/11/06 වෙනි දින කෘෂිකර්ම ලේකම් වෙත ඉදිරිපත් කර ඇත. එම ලිපියේ චන්දන පැල්පිට මහතා ලංකා ධීවර නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලෙස කටයුතු කළ අවධියේ පහත සඳහා මුල්‍ය වංචා සිදු කළ බවට සඳහන් කර ඇති බව සඳහන් වේ. 1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුදල් 89,50,000ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වියදම් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක් 2014/12/30 වන දින මීගමුව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීම. 2. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුදල් 1,75,000ක මුදල් වියදම් කොට මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම සඳහා භාවිතා කිරීමට LED තිර සහිත රූපවාහිනී යන්ත්‍ර යෙදවීම. 3. ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ 12,50,000ක් මුදලක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව වියදම් කර මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා ලද ටී-ෂර්ට් කැප් තොප්පි නිෂ්පාදනය කර මිලදී ගැනීම. හතර මීගමුව අධිකරණ සංකීර්ණ ඉදිරිපිට කලපු අසල සාදා තිබූ සමරු ඵලකය සඳහා රුපියල් 18,48,000ක මුදලක් කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව වියදම් කිරීම. පහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පාරිබාහිරව 2015 වසර සඳහා ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ රුපියල් 10,90,000ක මුදලක් වියදම් කොට දිනපොත් මුද්‍රණය කිරීම. ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභා වාර්තාව අනුව ඉහත 1-5 දක්වා වූ වැරදි ක්‍රියා සඳහා පහත සඳහන් නිලධාරීන් වගකිව යුත්තන් බව සාක්ෂි වලින් පැහැදිලි වන බව දැක්වේ. 1. චන්දන පැල්පිට ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී. 2. ගලපිට ගෙදර පියල් අබේසේකර ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී. 3. සරත් කුමාර ගුණරත්න හිටපු වැඩබලන දීවර අමාත්‍ය. 4. උපාලි චමින්ද පෙරේරා කුමාරසිංහ හිටපු වැඩබලන දීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ පෞද්ගලික ලේකම්. 5. ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා. ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී චන්දන පැල්පිට යන අය මේ වන විට රජයට අනුබද්ධ සීස ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කරනු ලබයි. එම නිලධාරියාද ඉහත වැරදිවලට වගකිව යුතු නිසා ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරන බැවින් ලංකා පොහොර සමාගමේ දැනට දරන තනතුරෙන් ඔහු වහාම ඉවත් කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාව විසින් නියෝග කර ඇත. පහ චන්දන පැල්පිට මහතා සීස ලංකා පොහොර සමාගමේ සීමාදරන තනතුරෙන් වහාම ඉවත් කිරීම. 6. පිළිතුරු 2016 12/31 දින සිට ඉල්ලා අස්වී ඇත. අදාළ නොවේ.
හරි. ගරු
ඔබතුමා දිගින් දිගට මේ ගැන ඇහවනේ.
ඔව්. ඒකමයි ඉල්ලා අස්වන. මේ ප්‍රශ්නේ අහන්න ආරම්භ දැන් මාස 10ක් විතර වෙනවා. ඔය චන්දන පැල්පිට ඉල්ලා අස්වෙනකන් දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ උත්තරේ දුන්නේත් නැහැ. දිගින් දිගට මගේ අර හිටියේ. අදත් දැන් මේ ප්‍රශ්නේ අහන කවදාවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සභාවට එන්නේත් නැහැ. දැන් මම අහන්නේ ජනාධිපති විමර්ශන කොමිසමෙන් චන්දන පැල්පිටට මෙතරම් චෝදනා ප්‍රමාණයක් එල්ල වෙලා තියෙද්දි ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා ඔහු ඉවත් නොකර ඉල්ලා අස්වනකම් බලන් හිටියයි.
ගරු මන්තුමා, එතුමා මේ මම හිතන විදියට ඉල්ලීමක් කරා මේ එතුමාට කාලය දෙන්න කියලා ඉල්ලා අස්වෙන්න. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නත් එක්ක එනකොට එතුමා මේ ඒ සම්බන්ධව ඒ ඉල්ලා අස්වීම දීලා
තියෙනවා. ඔව් ඒකනේ. හරි.
දෙවෙනි ප්‍රශ්නේ අහන්න. ගරු අනුර කුමාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, එකක් මේ ආණ්ඩුව ගොඩනැගීමේ ජනවරමේ තිබුණේ වංචාව දූෂණයට නාස්තියට එරෙහි වීම. මම දැන් කරනවද නැද්ද කියලා. ඒක තමයි ජනවරම. ඒතර ඉතා පැහැදිලි ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ ලද ජනාධිපති කමිෂන් සභාවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණා. මොහු දීවර අමාත්‍යාංශ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා හැටියට කටයුතු කරනකොට මේ වංචාවලට හවුල් වී තිබෙනවා. එය ජනාධිපති විමර්ශන කමිෂන් සභාවේ තහවුරු වී තිබෙනවා. ඒ නිසා ඔහු දරණ දූරින් ඉවත් කරන්න කියලා. එතකොට සදාචාර සම්පන්න අමාත්‍යවරයෙක් විශේෂම ජනාධිපතිවරයාගේ පක්ෂයේ ලේකම්වරයා හැටියට කටයුතු කරන අමාත්‍යවරයා. ඒකයි වැදගත්කම තියෙන්නේ. ජනාධිපතිවරයා සභාපතිවරයා, ඇමතිවරයා ලේකම්වරයා. તો ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිෂන් සභාවේ නිර්දේශ මත තමයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාට මේ ලිපිය දැනුම් දෙන්නේ. එසේ දැනුම් දී තිබියදී ගරු කථානායකතුමනි, වහාම ක්‍රියාමාර්ගයක් නොගෙන මේ ප්‍රශ්නේ ඔබතුමා බලන්න, මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම සඳහා හතරවෙනි අවස්ථාව තමයි මේ ලබා දුන්නේ. මේ න්‍යාය පත්‍රයේ දෙන එකම ප්‍රශ්න මං හිතන්නේ හතරවෙනි අවස්ථාවේ පිළිතුරක් ලබා දෙන්න. ඒතර මෙච්චර කාලයක් ඇද්දී ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවටත් නිශ්චිත පිළිතුරක් ලබා නොදී අවස්ථා හතරකට වඩා කාලයක් ගනු ලැබුවා මොහු ආරක්ෂාව වෙනුවෙන්. මම දැනගන්න කැමතියි එවැනි ප්‍රකාශයක් සිදු කොට තිබියදී ඔහු ඉවත් නොකිරීමට කටයුතු නොකළේ මන්ද?
ගරු මන්තුමා, මේ සම්බන්ධව මම මීට කලිමුත් මෙතුමා ප්‍රශ්න ඔබතුමා කිව්ව එක හරි එතුමා ඉදිරිපත් කරා හතර වතාවක්. මම අමාත්‍යංශයට දැනුම් දුන්නා ලේකම්තුමාට මගේ ප්‍රශ්නේ ඊළඟ අවස්ථාවේදී අනිවාර්යෙන් පිළිතුරු දෙන්න ඕන කියලා. ඒ හින්දා තමයි මේ දීර්ඝ විස්තරයක් මම ඉදිරිපත් කරේ. ඉතින් ඒ ඉදිරිපත් කරලා තමයි මේ අද අහනකොට ප්‍රශ්නේ එතුමා ඉල්ලස් වෙලා
තියෙන්නේ. හරි. විස්තරේ දීර්ඝ නැහැ. ඔබතුමා විසින් ඔය ඉදිරිපත් කරලාද කුසිකර්ම අමාත්‍යවරයාට කුසිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාට ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් එමන් ලද සටහන. ඒ සටහන මීට පෙර මේ කියන්නේ මේ 2016 අයවැය විවාදේ නෙවෙයි 17 2016 අයවැය විවාදේ. ඒ කියන්නේ 2015 දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ මේ පාර්ලිමේන්තුවේ එම ලිපි ලේඛන හැන්සාට් කරලා තිබුණා. ඒ නිසා ඔබතුමාට අලුත් තොරතුරු හොයන්න දෙයක් තිබුණේ නැහැ ගරු. මෙතුමා කියවන මේ වංචා පෙළක් ඔක්කොම එකතු කරපුවම 150,000කට වඩා වැඩි ඔහු ඍජුව හවුල් වූ බව සඳහන් වී තිබෙනවා. ඒ ලේඛන මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපුවා. වගකී යුතු අමාත්‍යංශයක් නම් අමාත්‍යවරයෙක් නම් කළ යුතුව තිබුණේ මේ පාර්ලිමේන්තුවේ ඉතා වගකීමීතු හැන්සාඩ් කරලද ලිපිය මත පදනංව අඩුමතරම ක්‍රියාමාර්ගයක් ගත යුතු තිබුණා. තමුන්වන්සල ඒත් මාස 14කට වඩා වැඩි කාලයක් මොහු ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවා. ඒ අනුව එහෙම කල්පනා කරලා බලනකොට කරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ඇති වැඩකුත් නැහැ. මොකද කරුණු කිව්වහම කරුණු ඉතා සාක්ෂසහිත පෙන්ලා තිබිදී තමුන්වන්සල ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ නිසා මම කතානායකතුමාගෙන් දැනගන්න කැමතියි. මේතුමාගෙන් දැනගන්න කැමති කරු කතානායකතුමනි දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉල්ලාස් වෙන තෙක් ඔහු කරන ලද ක්‍රියාමාර්ග මොකද ඔහු ගත්තු ක්‍රියාමාර්ග රසක් තියෙනවා. මොකද පෞර සංස්ථා ඔබතුමා දන්නවා ලංකා පෞර සංස්ථා මේ පෞර සංස්ථාවේ සාමාන්‍ය අධිකාරිගේ මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කියලා කියන එයා තමයි ඔක්කොම ඩීල් කරන්නේ. ඒ නිසා ඔබතුමා ඔහු ධූරය දරන කාලයේදී සිදු වූ ගනුදෙනු පිළිබඳව පරීක්ෂණය කරන වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවාද කියලා දැනගන්න කැමතියි.
අනිවාර්යයෙන්ම ගරු මන්තුමා මේ සම්බන්ධව ඇමතුමාගේ අවධානයට යොමු කරලා මේ මම ඒ සම්බන්ධව ඒ වාර්තාව ඔබතුමා කිව්ව ආකාරයට ඉදිරිපත් කරනවා.
හොඳයි බොහොම ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා පළාත් සභා පළාත් පාලන මැතිතුමා ගැසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු ඇමතුමා.
ඔව් ඔව්.
අයන්න එක ඔව් දෙක බදුල්ද දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභ ලැබ පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 1023 ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ අරමුදලින් ප්‍රතිලාභ ලබා ඇත. 3 ශිෂ්‍යයන්ට බෑග් ලබා දීම සඳහා දැනට දරා ඇති මුළු වියදම 460,350යි. විස්තර සභාගත කරන්නද ඔබතුමාට කියන්නද?
සභාගත කරන්න මම කියන්න.
සභාගත කරන්නද?
ඔව් සභාගත.
මම විස්තරික සභාගත කරගන්න. ඊට පස්සේ 4 පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශ අරමුදලින් 5 නියමිත පරිදි ප්‍රසම්පාදක කටයුතු සිදු කර ඇති බව ප්‍රධාන ලේකම් වාර්තා කර ඇති අතර මුදල් කමිස සභාව විසින් මෙම වැඩසටහන අනුමත කර ඇත. 6 අදාළ නැත. ආ අදාළ නැත. එච්චර.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය. ඔව්. අතන ගරු ඇමතුමා විශාල උත්සාහයක් දරනවා මේකට සත්‍යය උත්තර දෙන්න. නමුත් එතුමාට ලැබෙන්නේ ඉතාමත්ම උසාවක්. ඒ වගේ මේ සියලු දේවල් බොරුයි කියන කාරණය කියනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ තියෙන ලොකු හැන්සාත් මිතියක් දිගින් දිගටම ආපු ප්‍රශ්න පිළිබඳව තියෙන උත්තරය. මේ අවසානයේ තියෙන ගරු අමාත්‍යතුමා සහ රාජ්‍ය ඇමතුමා මේ පිළිබඳව හොයලා බලලා විස්තරයක් දෙන්නම් කියලා. ගරු ඇමතුමනි ඔබතුමාට උදව්වක් හැටියට ඔබතුමාට සංගවපු ඔබතුමාට නොදවපු ලේඛනයක් තමයි මම මේ සභාගත කරන්න මේ කියවන්නට හදන්නේ. ගරු කතානායකතුමනි කාලය පොඩ්ඩක් ඉල්ලනවා. මොකද බොහෝ දෙනා තුළ තියෙනවා ගරු ප්‍රධාන අමාත්‍යවරයාත් එක්ක මාත්‍රික පෞද්ගලික තරහ එසේ නැහැ ගරු කතානායකතුමනි. මම ඉදිරිපත් කරනවා මේ විගණන විමසුම 2016 සැප්තැම්බර් 24 දින පළාත් සභාවට එපු විගණන විමසුම. 2015 හා 2016 වර්ෂයේදී මොණරාගල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන 9ක් සහ බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන 14ක් සහ ඌව පළාත් සභාවේ මේ මුදල් ඇමතුමාට ගොඩක් අමාත්‍යංශ තියෙනවා. මහ ඇමතුමා නිසා මම මහ ඇමතුමාගේ අමාත්‍යංශ කියලා කෙටියෙන් එක අවස් කරන්න. අමාත්‍යංශ විසින් පොත් බෑග් දාන 19615 මිලදී ගැනීම වෙනුවෙන් වීරසිංහ ඩිස්ත්‍රික් ආයතනයට 51,25,750 ගෙවීම. ඒ පිළිබඳව මේ පිළිබඳව විගණනයේදී පහත කරුණු නිරීක්ෂණ විය. ඉන්න ඔබතුමාට දෙන්න ඇති උත්තර ටික මම මේ දෙන්න හදන මේක ඔයාලා බලලා මට විස්තර ටික දෙන්න ඊළඟ. 1987 අංක 15 දන ප්‍රාදේශීය පනතේ 19 වගන්තියේ ප්‍රකාර ප්‍රාදේශීය ප්‍රදේශය තුල ගොඩනැගිලි උපකරණ ක්‍රීඩා භූමි නේවාසීගාර ගුරු නිවාස ක්‍රීඩා භාණ්ඩ හා පුස්තකාල පාසල වැනි අධ්‍යාපන පාසල සැලසීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කර නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු අතර නිසි බලධාරීන් විසින් අදාළ ප්‍රඥප්ති යටතේ ප්‍රතිපාදන සලස්වා එම වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතු 1987 අංක 15 දන ප්‍රාදේශීය පනතේ 131 ඒ හා ඕ වගන්ති යටතේ වේදම් කළ නොහැකි වේදමක් වූ පෙර පාසල් දරුවන් සඳහා පොත් බෑග් බෙදා දීම ප්‍රාදේශීය සභාව 9ක් විසින් 19,400 මුදලක් ගෙවලා තියෙනවා කරු කතානායක. මේ එකක්.
ඔබ කියවන්න අමාරු
වෙනවා. නෑ මට තව එක අවස්ථාවක් දෙන්න මේ කීපේ තියෙන ප්‍රසම්පාද මොකද ගරු කතානායකතුමනි දැන් මෙතුමා කිව්වේ 400,000 ගෙවලා තියෙන්නේ කියලා පොත් බෑග් සඳහා. 551,50 මේ විගණනේ උසම ගරු අමතුමනි.
පාසල් ගැන පෙර පාසල් සම්බන්ධයෙන් නෙමෙයි පෙර පාසල් සම්බන්ධයෙන් ඔබතුමාට අවශ්‍ය නම් මම ඒ සම්බන්ධයෙන් හොයබලලා ඔබතුමාට ඉදිරිපත් කරන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ පාසල් වලට සීමා කරපු ප්‍රශ්න පෙර පාසල් සම්බන්ධයෙන් ඔබතුමා ප්‍රකාශ කරපු නිසා පෙර පාසල් සම්බන්ධයෙන් මම දත්ත ලැබලා ඔබතුමාට උත්තර දෙන්න.
නෑ ඔබතුමාට ඕක ගැන හොයලා බලන්න පුළුවන් නේ ගරු අමාත්‍යතුමාට හොයලා ඔක කැලින් කියන්න
පුළුවන්. ගරු කතානායකතුමනි
පෙර පාසල් සඳහන් වීමක්
නෑ. අධ්‍යාපන ඇමතුමත් එතන පෙර පාසලක් පාසලක් නොවෙන්නේ කොතනින්ද ශිෂ්‍යයක් යටතේ වෙනස් කරන්න කියන කාරණේ පොඩක් මට පැහැදිලි කරන්න මම දන්නේ නැහැ. පෙර පාසලක් උත් පාසල් ගණයට අයිති වෙනවද එහෙම නැත්තයි කියලා ඔබතුමා මම අහන්නේ ඒක තමයි.
මේ ගරු මන්ත්‍රීතුමා මගෙන් අහලා තියන්නේ පාසල් සම්බන්ධයෙන් පෙර පාසල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරනවා නම් මම ඒ සම්බන්ධයෙන් ඔයා බලන්නම් ගරු කතා කරන්න.
ඔව්. නැයි ගරු අනුර කුමාර මැතිතුමා මම පැහැදෙනවා අපිට මේක හුඟක් දුරදීන අමාරුයි
වෙලා. ඔව් මේක ඉතා පැහැදිලිව මේ විගණන විමසුම තිබෙන්නේ පෙර පාසල් පිළිබඳනේ පාසල් පිළිබඳව. මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් මිලදීගෙන බෙදාහරින ලද පාසල් පොත් බෑග් සම්බන්ධයෙන් සිදු කළ නෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ තියෙන්නේ ඌව පළාතේ පාසල් ශිෂ්‍යන්ට පාසල් බෑග්. ඔව් බදුල්ලදී නෑ ඌව පළාතේ ඌව පළාතට මොනරාගලත් අයිති. මේ ඌව පොඩකින් ඔබතුමා පටලන්න එපා. ඌව පළාතේ වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඌව පළාතේ පාසල් ශිෂ්‍යයන්ට මේ පෙර පාසල් කතාවක් නැහැ. පාසල් ශිෂ්‍යයන්ට පොත් බෑග් ලබා දීම පිළිබඳ ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ විගණන විමසුම තිබෙන්නේ පාසල් ශිෂ්‍යයන්ට පොත් බෑග් ලබා දීම පිළිබඳව පෙර පාසල් කතාවක් නෙවෙයි. මෙතන ඉන්නේ පාසල් පිළිබඳ කතාවක් ගරු කතානායකතුමනි. මේක ඉතා පැහැදිලි ලෙස ගරු කතානායකතුමනි මේ බෑග් අරගෙන තිබෙනවා ගිහිල්ලා බලනකොට එතන තියෙන්නේ මේ 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 ඩ්‍රම් සෙට් හදන තැන. අර තමාර තව තැනක් තියෙනවා ගරු කතානායක බෑග් ගරන් තියෙනවා ගිහිල්ලා බලනකොට එතන තාත්තා උයා පියාගෙන ජීවත් වෙනවා. බෑග් හදන කර්මාන්තශාලාවක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි ලෙස බෑග් මිලදී ගන්නවා යයි කියලා බොරු ඇඩ්‍රස් දාලා තමන්ගේ දන්න අයගේ සමහර අය දේශපාලන හිතවතුන් අපි දන්නව කවුද කියන්නත් එහෙම නම් දාලා මේ සල්ලි අරගෙන වෙන තැනකින් බෑග් ගරන් තියෙන මේ බොරු සම්පූර්ණ වැරදි ක්‍රියාවලියක් අනුගමනය කරලා ආවරණය කිරීම සඳහා ඇඩ්‍රස් ටිකක් ලබා දීලා තිබෙන ගරු කතානායකතුමනි. ඒ නිසා ඔබතුමා මේක කිව්වට වංචාවක් සිදු වුණේ කියලා වංචාවක් සිදු වී තිබෙනවා.
අර්ථව සභාගත කරනවා මේ
සම්බන්ධයෙන්. ඒක මං හිතන්නේ ඔබතුමාගේ යුතුකමක්. ඔබතුමාගේ යුතුකමක් ඒක පරිච්ඡා බලන එක අනිවාර්යෙන්ම හොඳයි.
අනිවාර්යෙන්ම මේක
සභාගත කරන්න ඕ. කල්විජේසිර මැතිතුමා
මට තාම අතුරු ප්‍රශ්න අහන්න බැරි වුණා. දැන් පළවෙනි ප්‍රශ්න හැටියට අපේ ගරු මන්ත්‍රීතුමා එහෙම පිළිතුරු ස්තුතිවන්ත වෙනවා. දැන් ඇත්තටම තවත් ඔබතුමාට දැන් ඔබතුමා වාර්තා කිරීම පිළිබඳව ඇත්තටම අපි ඉන්නවා පසු විපර මේ.
දැන් මේක ගැන එතුමා එකඟ වුණා පරීක්ෂණයක් කරලා සභාවට වාර්තාවක් ඉදිරිපත්
කළා. තව පොඩක් වාර්තාවක් දෙන්න දින කරු කතා කරගෙන. දැන් මේ මේ ඇවිල්ලා පාරදී සභාව වලින් සහ පළාත් සභාවෙන් දරපු මුදල. තව ලක්ෂ 30ක් බැංකු දෙකකින් ආරම්භ තියෙනවා. මේක විගණනට අහුවෙන්නේ නැහැ, වැහුනේත් නැහැ. මොකද කොලේකවත් ලියුනේ නැහැ. මේක ගත්තේ වෙනත් ක්‍රමයකට. ඒ සම්බන්ධව මම දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒකේ ඔබතුමා ඒකෙත් සඳහන් කරන්න අවසානයේ මේක හොයලා බලලා වාර්තා කරන්න කියලා. අර කතානායකතුමනි අපේ මේ මේ මහා මහා දවාලේ කරන හොරකම් ඇලුවේ නැත්තම් මේ යහපාලනය පිළිබඳව අපිට පළාතේ ඉන්න බැරි වෙනවා. මේවා මේවා වසන් කරනවා. ඒ නිසා මම ඉල්ලන්නේ විශේෂයෙන් පැහැදිලිව මේ අපි පාට බැලලා මූණ දෙන්නට ඕනේ. දැන් මේ වෙනකොට ඔබතුමාට කියන මේ වෙනකොට පළාත් සභාවේ පෞගේ ආණ්ඩුව විසින් බෙදපු භාණ්ඩ පිළිබඳව විගණන විමසුමක් කරනවා ජනාධිපති කොමිෂන් එකෙන් ඇවිල්ලා. හැබැයි භාණ්ඩ බෙදපු ලේකම් තුමියම තමයි මේක දැන් හොරා ගැම්මකින් පේනහන වගේ වැඩක් දැන් වෙනවා. මේ වෙනකොට වෙනවා. මේ වෙනකොට වෙනවා. නිසා අපි ගරු ඇමතුමාලා අපි මේක සාධාරණයි එතුමාලා කෑ ගහන්නේ. එතුමාලා තමයි හොරකම් කරලා කෑ ගහන්නේ. එතුමාලා ඒ කාලේ පිට වඩා හොරකම් කරා. ඒවත් හොයන්න ඕනේ. නිසා ගරු කතානායකතුමනි මේ ඇමතුමා හැමදාම හොයලා බලනවා කිව්වට නිසි දඬුවම දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මල්ලඟ තියෙන තවත් විගණන විමසුම් මේ
Tamange Paule Nyati Varu Vitrata Arangila Dina Sabaramu.
Ewa Okkoma Sabhagatha Karanda. Oka Sabha Obathumata Ilanga Sabhavareedi Puluwan Me Purna Vaarthawa Denna.
Garu Kathanayaka Thumey Palath Sabha Gena Vimadhya Gatha Karu Vishayak. Mama Pradana Lekam Thumagen Adala Lekana Labagena Thamai Mang Uttara Denne. E Nisa Mata Vinaya Kriya Marga Ganna Balayak Naha Kathanayaka Thumey 13 Wani Sansodhane Anukoola. Mata Ehema Vanchawak Thiyena Na Viganane Kirima Sambandhayen Katayutu Karanna Puluwan. Viganana Balaya Madhyama Rajayata Deela Thiyena. Ita Amatharawa Palath Sabha Wala Me
මම අර කිව්ව එකයි ඔය මම පාසල් කීපයක් උදාහරණ දරන සුජාතා බාලිකා විද්‍යාලය වගේවා ඒ හොරු අද තොරගම් කරනවා
අපි දැන් ඌට යන්න
දැනට ඌ ගරු කරනවා මම කියන්නේ රාජකීය කාරක සභාවේ മന്ത്രിවරයෙක් විදියට අපි ඉල්ලන්නේ ඔබතුමාගේ තොරතුරු ටික රාජකීය කාරක සභාවට දෙන්න
හරි
අපි රාජකීය කාරක සභාවට පරීක්ෂණයක් කරමු
හරි
මොකද අපි ගෙන්නන ප්‍රධාන ලේකම්වරු මේක
ඔව් ගරු චමින්ජෝ ඉසිරි මැතුම එකක් කරන්ද
මම ඒකට යොමු කරලා තියෙනේ කරු කතානායක. කරු කතානායකතුමනි ඇත්තරම දැන් මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමාලා අපි බලස් සභා අමාත්‍යාංශ වලට අත උස්සලා යවන මුදල් වල තමයි මේ අක්‍රමතාවයල් සිද්ධ වෙන්නේ. එතකොට මට දැනගන්නට ඕනි අපේ ව්‍යවසායකයේ හැටියට මේ සභාව තුළ අනුමත කරන සියලු දේවල් නීත්‍යානුකූලව නොකරනවා නම් ඒ පිළිබඳව අපේ විධායකරවත් බලයක් නැද්ද මේක නිසි මාර්ගයට ගන්න කටයුතු කරන්න කරුවමත
ඔබතුමා කියනවනේ ජනාධිපති විමර්ශන කමිටුව මගින් පරීක්ෂා කරලා යනවා ඒ වගේම රාජ්‍ය ගිණුම් කමිටුව මගින් කරන්න පුළුවන් ඒ වගේම මෙතුම පරීක්ෂණයක් කරනවා අපිට ඒක ඒක
ඒවා කඩිනම් කරන්න කියලා ඉල්ලීම කරනවා කරුවා
ඔව් හොඳයි බොහොම ස්තුතියි ක්‍රොස් ගරු චමල් රාජපක්ෂ මැතිතුමා කුෂිකර්ම මැතිතුමා ඇසීමට ගරු සුනිල් හඳුන්නේත් මැතිතුමා බන්දනා ගන්න පුනරුත්පන්න ප්‍රවන්දි අමිතමාගේ
ඇසීමට මම අහනවා කරු කතානායකතුමනි
people who were displaced due to the conflict occurrence within the period afterwards of the year 1995 were arrived to Vavaniya district from Jaffna peninsula and Vanni this camp was established within that period the second question no as per instructions of the special task force for rehabilitation resettlement in northern province all administration structures were withdrawn after the year 2011 and provisions of dry rations for the people also discontinued therefore no welfare camp is maintained by the government third question when this welfare center was established 1249 families consisting of 4495 persons were resided in the camp and they were fully maintained through the governmental expenditure this welfare camps was maintained under the district secretary of Bavaniya the number of the people in the camp was largely reduced by combining them into various resettlement projects on their self consent After the conclusion of the war in 2009, large number of people turned back to their own districts through the resettlement activities. However, at present, 97 families consisting of 354 persons who did not give their consent to include into any resettlement scheme are living within the area where the camp was established. Fourth question, answer. The wells constructed by the people who lived in the lands before established the welfare center and lavatories and wells constructed within the period of welfare center are used and maintained by these people. The fifth question, answer yes. Sixth question, Ministry of Prisons Reforms and Rehabilitation has taken actions to resettle the people by launching a housing scheme with infrastructure facilities in Sinnandambam village with an extent of 70 acres and Parasankulam village with an extent of 30 acres in Divisional Secretariat, Bamnia North. The seventh answer, lot of displaced people who were affected by the conflict did not want to continue their living in welfare camps because of their personal benefits. Except 97 families out of 3,249 have settled down in the place of origin or in the alternative lands given by the government and returned to back to their normal life. The remaining families who did not give their consent to include into any resettlement program should be included into resettlement program and provided land with a house in order to run their life. The welfare camp where they are presently living in extent 21 acres, out of that 15 and a half acres are private lands and balance is state land. In these state land, there are allocated plots for constructing government departments in further under the urban development plan. Further, College of Education is also there close to the welfare center. Therefore, it is not possible to construct houses and do the resettlement for these people in the same place. Hence, houses are being constructed by the Jnanam Foundation as a grant to the people in Sinnandambam and also Parasankulam within the approval of the Ministry of Resettlement. Under this land resettlement program, extent of half an acre which can be used for agricultural purpose also and a house will be provided for the family. Number of total houses in Sinnandambam 66, in Parasankulam 31, altogether is 97 houses. Further, the following infrastructure facilities are provided by the ministry: purified drinking water supply, which we have spent 7.84 million, electricity, solar power, street lamps 5.1 million, and streets at the cost of 3.5 million. In addition, the Jnanam Foundation has given an assurance to provide livelihood assistance to these people.
ගරු කතානායකතුමනි තාක්ෂණිකව ඇත්ත වෙන්න පුළුවන් ඒ ප්‍රායෝගිකව ඇත්ත නොවන උත්තරයක් තමයි ඇමතුමා දුන්නේ මොකද දැන් 2011 න් පස්සේ මෙතුමාගේ උත්තරය අනුව මේ කඳවුරු පවත්වගෙන යන්නේ නැහැ ඒක කොහේ හරි කොලේක වෙන්න පුළුවන් නමුත් වවුනියාවේ පොහොත්තොට්ටම් කඳවුරට අපි ගිය අවුරුද්දේ ගියා එතන කඳවුරක් තියෙනවා ඔබතුමාගේ ඊළඟට දෙන පැහැදිලි කිරීම වල කියනවා උතුරු වවුනියාවේ වවුනියා උතුරු කොටසට ප්‍රදේශ දෙකකට පවුල් වෙන් කරලා 57ක් සහ 42ක් වශයෙන් 97ක් පදිංචි කරන්න යනවා කියලා. ඒතර 2011 න් අයින් කරගත්තා නම් කඳවුර නැහැ කියලා මේ පදිංචි කරන්න යන්නේ කවුද? එතකොට ඇත්තටම තියෙන ප්‍රායෝගිකව ගරු කතානායකතුමනි මේ අය මෙතන පදිංචි වෙලා ඉන්නවා. අවුරුදු 20කට වැඩි. දැන් යුද්ධෙත් ඉවරයි. නම් ඒගොල්ලන්ගේ ළමයි ඉස්කෝලේ යනවා. ඒ අය ගොවිතැන් කරනවා. සිංහල දෙමළ මුස්ලිම් සමගියෙන් ජීවත් වෙනවා වවුනියාවේ. එතකොට මේ කැලෑ දේශයකට කිලෝමීටර් 30ක් වවුනියාවෙන් ඈතට වෙන් කරන මේ පවුල් ටික. දැන් මෙතන වෙන ප්‍රශ්නේ තියෙන්නේ එක්කෝ ඒගොල්ලෝ පදිංචි කරගනව නම් පහසුකම් යටතේ එකම පිරිසක් හැටියට එකම තැනක ඒක සාධාරණයි. නමුත් මේ ස්ථානයේම මේගොල්ලෝ පදිංචි වෙලා ඔබතුමාලට ඡන්දෙ දීලා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා මට එක ප්‍රශ්නයයි තියෙන්නේ මේ ඉන්න අයව මෙතනත් අක්කර 12ක් විතර තියෙද්දි දැනට එතන ජීවත් වෙන්න ඉඩකඩක් තියෙද්දි ඒගොල්ලෝගේ ජන ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙද්දි මේ ස්ථානයේම
මේ ජනාවාස හදලා ඒ පවුල්වලට පදිංචි කරන්න බැරි මොකද?
ගෞරවමැතිතුමා,
Honorable Speaker, I think I made this very clear to them. Originally, there was 1,249 families, and there were 4,495 people. All those people have left the camp, and only as mentioned by me earlier, that only 97 families are there. So these 97 families have resettled, because the land which you are talking about, certain lands that have been taken over by the Urban Development Authority, and they are building certain government departments. So the question is, we have provided lands to them, we have given them extent of land even for agricultural purposes, and 97 families have been provided with all the facilities.
Right, Devani Prasnyan Mokar.
Garu Kathanayakathumani.
Point is Sandhan Kaladayakathum.
Oh, Garu Kathanayakathumani, me aya, avurudu visakvitar mitra padinjuala inna aya den. එතකොට දැන් මෙය වෙනත් ප්‍රදේශයකට ගෙනහිලා පදිංචි කරනකොට මෙතුමලා කියනා වගේ මිලියන ගාණක් පාසල් හදන්න, යටිතල පහසුවන් හදන්න, පාරවල් හදන්න, තව ඩිස්පෙන්සරි හදනවා නම් හදන්න වියදම් කරන්න ඕන. එතකොට දැන් මේ ස්ථානයේ මේ වවුනියාව නගරේ ඒගොල්ලෝ දැනට ජීවත් වෙන ක්‍රමයකට ජීවත් වෙද්දි ඒ අයට මේ අලුතෙන් දේවල් හදන්න ඕනේ නැහැ. ඒ අයට තියෙන්නේ ගොඩනැගිල්ල හදලා දෙන්න. ඒගොල්ලෝ දැනටත් ජීවත් වෙනවා. එතන ගොඩනැගිල්ල හදන්න ඉඩ තියෙනවා. මේක ඩිස්ත්‍රික් ලේකම්තුමත් එක්කත් අපි කතා කරාම ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් දේ නම් අඩුවියද මේ ඔබතුමාලා මෙතන මෙයා ඉන්න දෙන එක
කැන් යූ
ලුක් ඉන් මෙතන වෙන යෝජනාවක් තියෙනවද කියලා අපිට දැනගන්න ඕනේ මේ ඉඩමට
ස්පීකර්
ඔබ ඔබ යූ ඩිඩ් සේ දැට්
පාර්ලිමන්ට් ඉස් ආස්කින් ඒ ක්වෙස්චන්
ගවර්නමන්ට් ඔෆිසර්ස් ආර් කමින් දෙයර් යූ සෙඩ්
ද ක්වෙස්චන් රිමේන්ස් දැට් දෙයර් ඉස් නෝ ඔබ්ජෙක්ෂන් බයි ද ෆැමිලීස් ෆෝ දෙම් ටු ගෝ ඇන් ස්ටේ ඉන් අනදර් ප්ලේස් Practically, that cannot be done. As I told earlier, certain lands of these lands have been now taken over by the UDA for purposes of government departments and for certain facilities. So we are unable to give the same land. And up to now, no one, as far as the ministry is concerned, they are not objected that they are willing to go to another place. And for them, we have provided the houses. And we have provided all the infrastructure development. I mean, the cost may be borne by the ministry, that. But if you don't do that also, you will be criticized. So when we do also, we are criticized.
Right, okay. So we leave with that.
අර කතානායකතුමනි තුන්වෙනි අතුරු ප්‍රශ්නේ අවසානික. දැන් එතුමාගේ පැහැදිලි කිරීමේ දැන් අනාවරණය වෙන්නේ මේක නාගරික සංවාද අධිකාරිය විසින් ලබාගෙන තියනවා කියලා. හැබැයි ඇත්තරම තවම නාගරික සංවාද අධිකාරිය මේකේ කිසිම කටයුත්තක් කරලා නැහැ. කිසිම කටයුත්තක් කරලා නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලා ඉන්න කාරුණිකව මේ අය යුද්ධෙන් අවතැන් වෙච්ච මිනිස්සු 1995 ආවේ. තව අවතැන් කරන්න එපා. ඔබතුමාලාට සිද්ධ වෙන්න නම් මේ අයට මේ නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් හදලා නිවාස ව්‍යාපෘතියක් හරි හදලා ඒ ස්ථානේ පදිංචි කරන්න නාගරික සංවාද අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා පියවරක් ගන්නවද කියලා මම අහන්න කැමතියි.
Let me will consider the position but as I told you earlier honorable member that no one of these families have objected for them to leave the place of residence and go to another place. That's my argument. I mean if they can go to another place and stay there that's all.
So you can look at that if anybody objected you are prepared to look at it is that
yeah no artawak ganna kiyanne
nahi so you look into that okay honorable minister